භාවනාවත් පිළිවෙලට කරගෙන යන අතරින් අධ්‍යාපන කටයුතු පිළිවෙලට කරගෙන යනවා. ඒ අධ්‍යාපන කටයුතු වලට උනත් ගොඩක් උපකාර වෙනවා සමහර හැටියට ඒ භාවනා කටයුතු කරනවා නම්. මේ කරන දේවල් අමතක වෙන්නේ මොකද? එහෙම වෙන්නේ ඇයි? මතක හිටින්නේ නැත්තේ දැන් කරන දෙයක් අමතක වෙන්න බලපාන හේතු කීපයක් තියෙනවනේ. ගිහි කාලේ හපු සින්දු ගැන හෙව්වත් කෙනෙකුට තාම කියන්න බැරි වෙයිද? හැබැයි ඒ වුණාට අහපු බණ පදයක් ඉතුරු ඉච්චර දිග නැතත් සින්දුව සමහරට ගොඩක් දිගයි. ගාථාවක පාද 4යි තියෙන්නේ. හේතුව මොකක්ද? දේවල් අපි අරමුණු කරද්දී අරමුණක් ගද්දී ඒ අරමුණ ටිකක් ඉහිල්ව ගන්නත් පුළුවන් තදින් ගන්නත් පුළුවන්. අහලා ඇති ආරම්මනාධිපති නේද? අරමුණක් අධිපති කරලා ගරු විදියට අරමුණ කරන්න පුළුවන්. ලෝභ හිතලිනුත් ඒ වැඩේ හොඳට කරන්න පුළුවන්. හොඳට ගරු විදියට අරමුණ කරන්න පුළුවන්. එහෙම ගත්ත ඒවා තමයි ඔය හොඳට මතක හිටින්නේ. කුසල් හිතිනොත් ගරු විදියට අරමුණු කරන්න පුළුවන්. එහෙම නැතුව අරමුණු කරන්න පුළුවන්. ඉතින් ඒ දැන් රහතන් වහන්සේලා හිම නිවන අරමුණු කරද්දී බොහොම ගරු විදියට අරමුණු කරනවා. ලෝකෝත්තර ධර්ම හිම අරමුණු කරද්දී. එතකොට දැන් සාමාන්‍ය කෙනෙකුටත් කුසලයක් ගරු විදියට අරමුණු කරන්නත් පුළුවන්. එහෙම නැතුව අරමුණු කරන්නත් පුළුවන්. එහෙම ගරු විදියට හොඳට අරමුණු කළොත් ඒක අපිට හොඳට මතක හිටින්න හේතු වෙනවා. ඒ ඡන්දය ආදියත් ඒකට එතන හොඳට ශක්තිමත් වෙ යදෙනවා. එහෙම නැත්නම් මතකේ හිටින්නේ නැහැ. ඒ නිසා ඉතින් අපි මේ කරන කටයුතු භාවනාවකදී වුණත් අධ්‍යාපනයකදී වුණත් ඉතින් ඒ හොඳට මේ කරුණ කැමැත්ත හොඳ ඡන්දයක් ඇති කරගෙන අපිට නිවන් අවබෝධයට උපකාර වෙන දෙයක් මේ කරන්න කියලා හොඳ ඡන්දයක් හදාගෙන ගරු විදියට අරමුණු කරන්න හුරු කරගන්න. පැහැදිලි නේද? ඒතර යමතක වෙන්න බලපාන එක ප්‍රධාන හේතුවක් ඕක. ඡන්දය යෙදෙන අඩුකම. ඒ නිසා ඉතින් ඒ ගැන සැලකිලිමත් වෙන්න. පැහැදිලි නේද? ඒත් එක්කම ඉතින් නීවරණ වලින් වෙන බලපෑම. දේවල් අමතක වෙන්න. ඒතර දැන් ප්‍රඥාව හොඳට යෙදෙනවා නම් හිතේ විලාවේ පිරිසිදුයි. කලෙස් නැති නිසා ලෝභ හිතකින් අවගී අරමුණු කරද්දී ඒ නීවරණ වලින් බලපෑම වෙන නිසා හිතේ පිරිසිදුකම අඩුයි. ඒ නිසා මතකයේ හිටීම අඩුයි. ඒකට අනික් ධර්මවල කෘත්‍යයත් හරියට කරන්න බැරි වෙනවා. දැන් අපි දෙයක් මතකයේ තියා ගන්නවා කියන්නේ ඒකෙන් වල සංඥානේ. ඒක සංඥාවේ කෘත්‍ය වුණත් හොඳට කරන්න. ඉතින් ඒ හිතේ කැළඹිලි ගතිය අඩු වෙන්න ඕන. පැහැදිලි නේද? ඒ උද්දච්ච ආදී ධර්ම නිසා හිතේ කැළඹිලි ගතිය වැඩි වෙනවා අකුසල් හිතේ. ඒ අකුසල් හිත වැඩිපුර යෙදෙනවා නම් ඒ කැළඹිලි ගතිය වැඩි නිසාම මතකේ හිටින්නේ නැහැ. අනික් චෛතසික වලටත් තමන්ගේ කෘත්‍ය හරියට කරන්න බැරි වෙනවා. ඒ නිසා ඉතින් පුළුවන් තරම් අර වැඩිපුර කුසල් හිත ඇති කරගන්න දවස පුරා උත්සාහවත් වෙන්න ඕන. එතකොට ඉතින් භාවනාව දිගට කරගෙන යන්න පහසුවෙන් පුළුවන්. ඒත් එක්කම අධ්‍යාපන කටයුතු පහසුවෙන් කරගෙන යන්න පුළුවන් වෙයි. එතකොට මේ රූප සිද්ධිය එහෙම අපිට පටන් ගන්න වෙන්නේ එහෙමනම් තව ගොඩ කාලෙකින් පස්සේ මං හිතන්නේ. නේද? හැමෝම අපහුව වඩින්නේ කොයි කාලෙද දන්නේ? හැමෝම එකතු වෙන කාලේ අපිට පොඩ්ඩක් පිරිස එකතු වෙන්නේ නේ කවද්ද ආපහු වඩින්නේ 20 විතරද පිටත් වෙනවා ආපහු වඩින්නේ දන්නව ඇති නේද ආපහු වඩින්න දවස් දන්නවද විසි 21 දන්න හැරු හරි වැඩි එතනින් පසුව පිරිවට පටන් ගමුනේ එතකන් තින් දැන්ට කරගෙන ගිය කොටත් එක කරගෙන යන භාවනාවෙත් අලුතින් විස්තර අපිට දැන්ට කිව්වටත් මම හිතන්නේ මේ ටික කරන්න කාලෙ මදි වෙයි මේ තියෙන විදිහට එහෙම නේද දැනට කරපු කොටස් ටික කොහොමද එක එක්කෙනා ටිකක් වෙනස් වෙතින කරලා තියෙන කොටස් නේද තියෙන ගැටලු ටික අපෙන් ඇහුවොත් ඉස්සරහට කරන ටික කියන්න පුළුවන් එක එක්කෙනාගේ කරගෙන ගිය මට්ටම් අනුව කසබස්ම කරපු කොටසත් දැන් කොයි හරි ඉස්සෙල්ලා කියලා නේද මෛත්‍රී කමඨාන එහෙනම් මුල ඉඳන් අපහු ටිකක් කරන්න ගන්න මුල් කොටස වලින් නම් හරි කලින් කරපු ඒවා ටිකක් දැන් ටිකක් අපහු කරන්න එක හොඳ වෙයි කියලා හිතනවාද එහෙමනම් හැමවම ඒ තවමතරව විස්තර දැනගන්න තියෙනවා නම් කාට හරි එහෙම ඇවිල්ලා කතා කරන්න. එහෙම නැත්නම් අර මෛත්‍රී කමඨානම ආපහු මුල ඉඳන් ඒ කරපු ටික ටිකක් ශක්තිමත් වෙන්න ආපහු ඒ ටික කරගෙන යමු. නේද? ඒ අතරේ යම් කර ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන්. ඒ මෛත්‍රිය වඩද්දි ඇති වුණ ගැටලු එහෙම මෛත්‍රිය වඩද්දි කේන්ති යනවා. එහෙමද? ඒ වගේ ගැටලු තියෙනවා නම් අහන්න ඕන. තමන්ට වැඩිපුර හිතට දැනෙන භාවනාව ටිකක් කළාට කමක් නැහැ. ඊට පස්සේ හිතේ යම් තැම්පත්කමක් ඇති වුණායින් පස්සේ ඊළඟ එකට මාරු වෙනවා. කමක් උනායින් පස්සේ ටිකක් ඒ තැම්පත් ගතියේ පුළුවන් විදියට ඉන්න. එහෙම ඉඳලා ඊට පස්සෙ ඊළඟ පරයන්කේ හැරි මෛත්‍රියටත් එහෙම මාරු වෙනවා. කමක් නැහැ. තමන්ට තේරෙනවා දැන් තමන්ට වැඩි වෙලාවක් ඒ කමඨණයෙම ඉන්න පුළුවන් කියලා හිතෙනවා නම් ඒකින් කමක් නැහැ. සුභාවිතාය අස්මා. අස්මා කොහොමද? කරා. ඒ ටිකේ අර්ථ හොඳට ප්‍රකටයි. හොඳට හිතට දැනෙනවා නේද? හොඳයි. ඉතින් ටිකක් ඒ විදිහටම කරගන්න. පොත බැලුවම ඒ ටික පැහැදිලි නේද? ගැටුවා. ඒ ඊට පසුව මෛත්‍රී භාවනාව විතර ටිකක් අපි කියලා දුන්න විදිහට ඒ ටිකක් දිගට කරගෙන යන්න. මේකත් එක්කම. ඊට පස්සේ ගුණ 9ම අවසන් වුණායින් පස්සේ අපි අර කලින් මතක් කළා වගේ අපි අර්ථයත් එක්ක ගුණ 9 මෙනෙහි කරගෙන ගිහින් බලනවා. ඒ අප්‍රකට ගුණ අතහැරලා ප්‍රකට ගුණ මෙනෙහි කරගෙන යනවා. ඊට පස්සේ යම් ගුණයක් වඩාත්ම ප්‍රකට වෙනවාද ඒ ගුණේ විතරක් දිගට ප්‍රගුණ කරන්න. ඒක. සුභාවිතාය කොහොමද?
ඔව්.
Kayak gini ya.
Kayak gini
ya. Getaru mana hari tibunot ahan deh. Kamu. Keran itu kali Maitri Bhavana. Tahadin. Itu pasu himunat. Priya ati priya sahayaka. E mattame dahadini kamaduna pas denek vithara hari thoragena e karagena yaddi hita e aramune hondara pihitana gatiya tiyenoda tiyenawa ehemanan ita pasuwa e vidiyata ara tamanta godak hitawa e wage kipa denek aramunu karala wada gihi ay unath kamanne sahodarayo saha taata e wage nyaati ay ikut ini nahi tuh swami naham sila di bawah. Berarti. Hendak lagi tapi hitam orang kamak nih. Namun ikkini kute wadane ketamai wadah sah. Dah dini mau sila mian aja nih. Kipah dini hantar pas dini mat kamak. Kohon tu, sanggar udah. Beri. Api dawas kipe aku ni evi lain dari iwa gini end. Emang dah ini. Kerala bodu parian kya tiada khati itu mah ikut kerja. Emang dah. Muna tu bagi anak tu. Kalau kau hari wadin ni mati ya, mati ni. Iman tu. Perias. Dengan koi hari wagi dekaran ni. Koi hari ada. Bija cakap. Ikin, ikat warna tinggal. Tahu tika kevin dia macam kerja ni apa? Istri budu guna tikar, tikar ente ke idra meni dia tak kerja ni amo. Ker. Nah, dah usah kita pergi belawa aku yang kerja ni amu. Bosan pada apa dah usah kiat tino? Emang dah mau gitu ya? Kocer belawa. Maknanya, ikat kerja ni. Ia terima, ini lebih ni bilah itu, tak ada. Kita betin ni dini nanti biend. Ini mana tamu kita biend ni? Kelas itu punot, ini betin biend nak pulau. Ini mana biend? Pawat pagan, biar di sini. Kita hati ni itu, karena mana sih indah, amarukama, දුරක්ඛං කියලා කියන එක අකුසල් වලට යමීක වළක්වන්නත් අමාරුයි. ඒක අරමුණක තියාගන්නත් අමාරුයි. මේ පන්දනං චපලං චිත්තං දුරක්ඛං දුන් නිවාරයන් කියලා කියනවා. ඒකට ඒ තමයි හිතේ හැටි. ඒ නිසා අපි අදිෂ්ඨාන කරගන්න ඕන මේ වෙලාව මේ භාවනාව කරන වෙලාව. ඒ නිසා අනික් කමඨාන් දෙක කිටියෙන් කළාට කමක් නැහැ පොඩි වෙලාවක්. ඒ කරලා තමන් අර ප්‍රධානත්වය දෙන කමඨානකම ඉතිරි කාලේ ඉඳ පුරුදු කරගන්නවා. ඒක මුලදී අමාරුයි වගේ තේරෙන්නත් පුළුවන්. හරියට තේරෙන්නේ නැහැ වගේ හිතෙන්නත් පුළුවන්. කමක් නැහැ. ඒකම කරන්න. පැහැදිලිද? ඒ නිසා දැනට බුද්ධානුස්සතිය ටිකක් කරලා අනික් කාලේ මෛත්‍රී භාවනාව වැඩිපුර කරන එක හොඳයි. එහෙම කරන්න දැනට. ආනාපාන සතිය අපි පසුව පුරුදු වෙමු. පසු කාලෙක. ඥාන කෝවිදාර. කරගෙන යනවා. බුද්ධානුස්සතියත් ඉඩ ලැබෙන විදියට කරගන්න. එතකොට ඒ ගිහින් වන්දනා කරද්දි වැදගත් වෙයි. ඒ ಗುಣ මතක් කරලම වන්දනා කරන්න පුළුවන්. නේද? ඒ ස්ථානවලදී ටිකක් පරයන්කයක් වගේත් කරගන්න හදාගන්න හොඳයි සමහර තැනක. හැමතැනම ඉතින් බැරි වෙයි. නේද? ගියහම නපුර. පිටිර ධම්මා යතු. අපහු එන නාවියන්ට ගින්න ගන්න වෙයිද? නේද? ටිකක් කෙරෙනවා අඩුයි නම් අපි නාවියන් ප්‍රේ කීප දෙනාව එක්කන් ගිහිල්ලා වැඩසටහන් කාලෙට නේද? එහෙම හොඳයිද? එහෙම නොත් හැමෝම එක්කන් යන්න ඉද්දන්නේ ධම්ම විදූ ආයතන. කොහොමද? දැනට කොයි හරි වගේද කරගෙන යන්නේ? ඉතුරු ටිකක් දැන් අපි ටිකක් හිමීට ඉඩ ලැබෙන විදියට ඉතුරු ගුණ ටිකක් අපි කරගෙන යමු. එහෙනම් කේමං කරාද? එනවා මදි ටික කරගෙන කොහොමද හිතේ පහසුවෙන් තියාගන්න හිම පුළුවන්කම තියෙනවා. වැඩිපුර කෙරෙන්නේ මොන කමටහන්? ආනපාන. අනිත් දෙකත් ඉඩ ලැබෙන වෙලාවට බුද්ධානුස්සතියත් මෛත්‍රී කමටහනත් ටිකක් පුරුදු කරන්න ඕනේ ඉඩ ලැබෙන විදියට. පැහැදිලිද? හරි. අපි පසුව ආපහු පටන් ගත්තම මෛත්‍රී කමටහනේ ඉතිරි කොටස කතා කරලා අසුභ කමඨාන වගේ කරන විදියත් කතා කරනවා. පැහැදිලිද? ආයස්මල දිනෙම කොහොමද කරගෙන යනවා? දවසකට හොඳම දේ තමයි වෙලාවක් වෙන් කරගන්න ඕන. පොඩි වෙලාවක්. එහෙම නැත්නම් කෙරෙන්නේ නැහැ. නේද? අපි පොදුවේ වෙලාවක් හරි එහෙම කොහොම හරි ක්‍රමයක් හදාගත්තොත් වටිනවා. හැමෝටම පහසු වෙලාවක් අර තියෙන පොත්පත් පොඩ්ඩක් එහෙට මෙහෙට කරගෙන මාරු කරලා පොදු වෙලාවක් බලමුකෝ. නාරදාශුගේ එකක් කතා කරගෙන පැයක් විතර. එහෙනම් පැයක් වෙන් කරගන්න අමාරු නැහැ නේද? එහෙනම් මම හිතන්නේ එහෙම හොඳයි කියලා. නේද? පිරිසගේ කැමැත්ත කොහොමද? එහෙම හොඳයිද? බලමු අපි එහෙම හරි එහෙම නැත්නම් සමහරට කෙරෙනවා අඩු වෙනවා. එහෙම නැතුව අපි ඉගෙනගෙන ඉවර වෙලාම භාවනාවක් කරන්න කියලා හිටියොත් ඉගෙනීම කියන්නේ ඉතින් ඉවර වෙන්නේ නැහැ. අපවත් වෙන කම ඉගෙන ගන්න දේවල් තියෙනවා. නිසා ඉතින් ඒ උත්සාහවත් දෙමු ඉඩ ලැබෙන විදිහට භාවනාවත් කරගෙන යන්න බීවි. මොකද දැන් අපිට යම් මට්ටමකින් නවතින්න පුළුවන් නම් ඒක හොඳයි. බොහෝ විට ඇතැම් අයගේ අපි දැකලා තියෙන එහෙම වෙන්නේ නැහැ. ඒ ඉගෙනීම කියන එක සමහරවිට ඊට පස්සේ දිගට ඉතින් ඒක ඒකෙම ආයේ යදෙනවා. ඉතින් වයසට යනකම් නරක දෙයක් නෙමෙයි අකුසලයක් නෙමෙයි දහමක් කියන ගන්නේ. ඒක නමුත් ඊට වඩා දෙයක් අපිට බුද්ධ ශාසනය කරගන්න තියෙනවානේ. නේද? අපි ඉගෙන ගන්නෙත් මේ ප්‍රතිපදාව කොහොමද පුරන්නේ කියන එක දැනගන්නනේ. නේද? ඒක දැනගත්තටම මදි කරන්නත් ඕන. එහෙම නැත්නම් ප්‍රතිඵල ලැබෙනවද? ප්‍රතිපත්තියකින් තොරව ප්‍රතිවේදයක් ලැබෙනවද? නේද? සපාරියක් අවශ්‍යයි. ඒක ගැන තර්කයක් නැහැ. හැබැයි ඒක විතරක්ම කළාට ප්‍රයෝජනයක් නැහැ. අපි අර කරන්න ඕන දේවල් ටික ඔක්කොම දැනගෙන කරන්නේ තුන ඉන්නවා වගේ. නේද? ඉතින් මේ මට්ටමින් හරියටින් පිරිසක් නම් දිනෙක ගැන සතුටුයි. නමුත් තව ටිකක් අපි යරපැත්තත් හදාගෙන යන එක තමයි වඩා සාර්ථක. නේද? මේ ඉතින් මේ පරිසරෙත් හොඳයි, භාවනාවටත් හොඳයි. මොන හරි පොදුවේ අහන්න තියෙන ගැටලු තියෙනම් අහන්න පුළුවන්. ඒ අතරේ. එහෙම නැති වුණත් අපි ප්‍රශ්න කීපයක් අහන්නම් පිටතින්. නේද? අඛණ්ඩ භාවය කියන්නේ ප්‍රධානම දේ තමයි අර නීවරණ වලින් හිත ආරක්ෂා කරගන්න. يعني කාලයක් තිස්සේ භාවනාව නොකර හිටියොත් ඊට පසුව වෙන්නේ ඒ අතර ඇතිවෙන නීවරණ බලපෑම නිසා සමාධිය ආයේ වැටෙනවා. ඒ නිසා තමන් උත්සාහවත් වෙන්න ඕන පුළුවන් තරම් ඒ නිතර නිතර ඒ කමඨහණිය යෙදෙන්න. ඒකෙදි නිතර නිතර යෙදීම කියලා අදහස් කරන්නේ අර අනික් කටයුතු කරද්දිත් නීවරණ ආදී ඇති නොවන විදියට උත්සාහවත් වෙන්න ඕන. සාමාන්‍යයෙන් කියන්නේ එකයි ගුරුවරු ඒ උපචාර මට්ටම දිගට පවත්වන්න කියලා. පැහැදිලිද? දැන් අපිට මොකද මෛත්‍රී සමාධියක් කෙනෙක් ඉපදෙවුවයි කියලා. ඒකට මේ මෛත්‍රී සමාධිය දැන් අපිට යන එන ගමන් ධානයෙන් යන්න පුළුවන්ද? ඒ ඇවිදින වෙලාවේදී වෙන වීතිනේ දුවන්නේ. පැහැදිලිද? එතකොට කරන්න තියෙන්නේ මොකක්ද? මේ මෛත්‍රී උපචාර මට්ටම පවත්වමින් අනික් කටයුතු කරන්න ඕන. ඒ කටයුතු කරන අතරේ මෛත්‍රී උපචාරය පවත්වන්න පුළුවන්. ඕනම භාවනාවක උපචාර මට්ටම පවත්වමින් අනික් කටයුතු කරන්න පුළුවන්. පැහැදිලි නේ? ඒ මට්ටමට උත්සාහවත් වෙන්න ඕන. එහෙම නැත්නම් වෙන්නේ ආපහු දැන් සමාධිය වැටෙනවා, ආයෙ මුලින්ම පටන් ගන්න නැතනම්. එහෙමම යන්න නැතුව හදා ගන්න පුළුවන්. ටිකක් මේ සමාධිය ටිකක් ශක්තිමත් වුණොත් ඊට පස්සෙ ආපහු මුලින්ම මුලටම යන්නේ නැහැ. සාමාන්‍යයෙන් පොඩි අපිට මොකද පැයකමාරක් පහසුවෙන් ඉන්න තිබ්බ එක සමහරට ඊට අඩු වෙන්න පුළුවන්. ඒ වගේ දෙයක් වෙන්න පුළුවන් ටිකක් ශක්තිමත් වුණාම. එහෙම නැත්නම් ලොකු වැටීමක් වෙන්නේ නැහැ ටිකක් ශක්තිමත් වුණායින් පස්සේ. ඒ නිසා අර ටිකක් ශක්තිමත් කරගන්න ඕනේ තමන් යම් දෙයක් යම් සමාධියක් පවත්වනවා නම් ඒක තව ටිකක් ශක්තිමත්ව පවත් ගන්න ගන්නවා. එහෙම කියන්නේ ඔව්. මොකද දැන් ඊට මුල් අවස්ථාවේදී කෙනෙක් උත්සාහවත් වුණොත් ඒ කෙනෙකුට ධ්‍යාන උපදින්න පුළුවන්. හැබැයි ඒ කෙනාගේ ඒ වෙද්දි සීමා සම්භේදයේ සිද්ධ වෙලා තිබුණොත්, කියන්නේ වෛරී කෙනෙකුටත් මෛත්‍රී වඩන්න පුළුවන් මට්ටමට හිත ශක්තිමත් වුණොත් තමයි එක්කෙනෙක් අරමුණු කරලා වුණත් පුළුවන්. හැදෙන්නේ නේද? එතකොට ඒ කෙනෙකු අපි හිතමුකෝ ගරු සම්භාවනීය කෙනෙක් කියලා. ඒ කිනාව අරමුණු කරලම දිගට මෛත්‍රිය වඩන්න පුළුවන්. ධ්‍යාන දක්වාම වඩන්න පුළුවන්. හැබැයි ඒ හිතේ ශක්තිමත් භාවය ඇති කරගන්න තමයි සීමා සම්භේදයේ දක්වා කරවන්නේ. එහෙනම් දෙන්නේ. එතකොට ඒ එක්කිනාටම කරලා ඒ මෛත්‍රිය වඩලා වඩලම ඒ කිනාගේ අර සීමා සම්භේද මට්ටම දක්වා හිතේ මෛත්‍රිය වැඩුණොත්, ඒ කියන්නේ හැමෝටම සම මට්ටමක ඒ වුණොත් ඒ කිනා අරමුණු කරලම අර්පණා වෙන්න පුළුවන්. ඉතින් මේ Taman ටිකක් මොන සමාධියක් හරි ටිකක් හිත ශක්තිමත්ව ඇති කරගත්තොත් ඊට පස්සෙ ඒක පවත්වන්න ගොඩාක් අපහසු නෑ. මේ මුලින්ම ටිකක් ශක්තිමත්ව ඇති කරගන්න එක තමයි අමාරු. ඊට පස්සෙ ඉතින් ටිකක් වැටුණත් ආපහු ඉක්මනට ප්‍රකෘතිමත් කරගන්න පුළුවන්. ඉන්සයිටින් ටිකක් යෙදෙන්න කාලෙ වෙන් කරගමු හැමෝම. නේද? එන මොනවද කියන ගැටලු. ඒක ප්‍රධාන හේතුව තමයි අපිට මේකේ තියෙන අපි පොත ඉගෙනීම කියලා හිතමුකෝ. ඒකේ තියෙන වටිනාකම ගැන තව ටිකක් කල්පනා කරන්න ඕනේ. ඉගෙනීමේ වටිනාකම මොකක්ද? ඒ දේවල් කල්පනා කරන්න ඕනේ. භාවනාවක නම් භාවනාවේ වටිනාකම. ඒත් එක්කම ඒක නොකර හිටියොත් ඒකෙන් ලැබෙන ආදීනෝ පැත්ත. නේද? අපි දන්න අඳුරන අනිත් අයට ලැබිලා තියෙන ආදීනවක් කල්පනා කර තමයි අනිත් අය එක්ක කියන්න යන්න එපා. අනිත් අයගේ විස්තර කියන්න යන්න එපා. සුවල්ුන්ටත් මෙහෙම වුණා. ඒවා කියන්න යන්න ඕනේ. තමන් ඒවා මෙනෙහි කරලා බලන්න ඕනේ. මේ අය ගිනීමකුත් හරියට නොකළා. නොකිරීම නිසා භාවනාවකුත් නොකිරීම නිසා මේ විදිහට දැන් පිරිහිලා ඉන්නවා. නැත්තම් ඊයගේ පැවිදි ජීවිතය අසාර්ථක වෙලා තියෙනවා. ඒ විදිහට තමන් කල්පනා කරන එක කමක් නැහැ. ඒත් එක්කම තමයි අර සංවේග වස්තු, අෂ්ට සංවේග වස්තු ටිකක් මෙනෙහි කරන්න ඕන. නේද? කියලාම තියෙන්නේ ඔය හේතුව නිසා තමයි අපිට ඒ ටික මෙනෙහි කරන්න කියන්නේ. මොනවද සංවේග වස්තු වට කවුද කියන්නේ? පොඩි ඇස්ම නැතකද වන්දනා නේද කියේ? ගාථාවෙම කිව්වත් කමක් නැහැ. මතකයි නේද? ඒක වෙන් කරලා කියමු බලන්න කවුද කියමු ගන්න ඥාන කවිද? ජරාව කියන්නේ ව්‍යාධි වෙන එක. ඊළඟ එක ව්‍යාධිය. වයසට යාම. ඒකින් එකේ ඇතිවෙන දුක්ඛ තත්ත්වය අපි තේරුම් ගන්න ඕන නේ. හරි. ඒ ටික ඒ ටික පස්සෙ කියමුකෝ. හා.
ආහාර ගැනීම දුක. ආහාර.
හයයි නේ. කොහොමද ඒකේ තේරුම කිව්වේ? පාලි වචනේ මොකද්ද? ඒක කොහොමද තේරුම කියන්නේ? යන අපත්තක කියන්නේ මොකද්ද? අපත්තක කියන්නේ නොපැමිණි අනාගත දුක. පැහැදිලි නේද? අතීත කියන්නේ අතීත සංසාර දුක. වට දුක්ඛ කියලා කියන්නේ සංසාර දුක. අනාගතේ එන්න තියෙන සංසාර දුක. ඉතින් මේ දේවල් අපි ওই විදිහට ගාථාව මතක තියාගෙන කිය කිය ඉන්නද තියෙන්නේ. එහෙමද? හැමදාම සජ්ජායනා කළාට ඇතිද? වන්දනා විදි කිව්වම ප්‍රමාණවත්ද? එහෙනම් මොකද්ද කරන්න ඕන? ඒවා හොඳට මෙනෙහි කරන්න ඕන කිව්වා. විවේක ලැබෙන වෙලාවට මෙනෙහි කරන්න ඕන. ඒකට තමයි තියෙන සංවේග වස්තු තියෙන්නේ. ඒවා මෙනෙහි කරන්න. කොහොමද? කෙටියෙන් කියමු බලන්න කොහොමද? ජාති දුක කියන්නේ මොකද්ද? කවුද කියන්නේ? කැමැත්තෙන් කියමු කවුද? සංගාලෝකස. ඒවා ගොඩක් ඒවා දැන් වැඩි මතක නැහැ නේ. ඒකයි තියෙන ප්‍රශ්නේ නේද? මව් කුසේ ඉදි විඳපු බිහි වෙන වෙලාවේ ඒවා මතක නැති නිසා තමයි එක හේතුවක් අපිට නේද? හැබැයි ඒ වුණාට hina වෙලා දරුවෝ උපදිනවද? දරුවෝ උපදින ඒවා සමහරට දරුවෝ උපදින අවස්ථා ගැන හිම අහලා තින්නේ නේ. හැමෝම අඬාගෙන තමයි උපදිනවා කියන්නේ නේද? ඒ කියන්නේ බොහොම සුවපහසුවෙන් උපදිනවද? දුකසේ උපදින්නේ. ඒ නිසා තමයි කියන්නේ මේ බොහොම හිරවුණු බිත්තියකින් ඇදලා ගන්නවා වගේ. බොහොම වේදනාවෙන් තමයි උපදින්නේ. මව් කුසේ ඉද්දි හරිම සුවඳවත් බොහොම මේ ලස්සන එහෙම තැනකද ඉන්නේ? කොහොම තැනකද? ගොඩක් පරණ මාස 9ක් විතර පල්ුණ ඒ අපිරිසිදු දේවල් වල පීන පීන තමයි ඉන්නේ නේද? ඉතින් තව ඒ හොඳද? සැපයක්ද? ඒතර දැන් අම්මා රස්නේ දේවල් ආහාරයට ගත්තොත් Tamanටත් ඒ උණුසුම දැනෙනවා. ගොඩක් සීතල දේවල් ගත්තත් ඒත් එහෙමයි. අම්මා හැසිරෙන ඒ ඉරියව් පවත්වද්දි ඒ වගේදී අසප්පාය ඉරියව් පැවැත්වුවොත් ඒ වගේම වේදනාව දැනෙනවා. ඒ ඔය විදිහට සමහර මම කුසේම දරුවෝ නැති වෙන්නේ වැටිලා ඒ වගේ දේවල් නිසා නේද? ඒ වගේ සෑහෙන දුකක් විඳිනවා. Tamanට ඕන දේවල් කියන්න පුළුවන්ද? සීතලයි කියලා බ්ලැන්කට් එකක් හොයාගෙන පෙරවන්න තියෙනවද? මොකුත් නැහැ නේද? රස්නේ දවුනම මේ වෙලාවට ෆෑන් එකක් දාගන්න පුළුවන්ද? බඩ ඇතුලේ ඉද්දි පුළුවන්ද? ඒක නිසා දැන් ওই දේවල් අපි විඳලා තියෙනවද නැද්ද? විඳලා තියෙනවා හැමෝම. හැබැයි මතක නැති එකයි ප්‍රශ්නේ නේද? නිසා ඉතින් අපි මේ දේවලුත් කල්පනා කරන්න ඕන ඉඳල වෙන වෙලාවට. එතකොට තමයි මේකේ තියෙන දුක් ස්වභාවය ප්‍රකට වෙන්නේ. තේරුණා. ජරා දුක කියන්නේ වයසට යද්දී ඇතිවෙන දුක. ඉතින් ඒක තේරෙනවා. තමන්ගේ තාත්තලා සීයලා වයසට ගිහිල්ලා අපහසුයෙන් කටයුතු කරගන්නවා දකිදි තේරෙනවා. ඒ අය ඉපදෙද්දිම එහෙම වයසට ගිහිල්ලාමද ඉපදුනේ? ඒත් අපි වගේම තරුණ වයසේ ඉඳලා තමයි වයසට ගිහින් තියෙන්නේ. ඉතින් තරුණ කාලේ අපි හිතනවා වගේම තමයි ඒ අයත් හිතුවේ. අපි වයසට යයි කියලාවත් හිතන්නේ නෑ බොහෝ දිනෙක. වයසට ගියාම මෙහෙම අමාරු වෙනවා කියන එක හිතෙන්නේ නෑ බොහෝ දිනෙකට. ඉතින් ඒ නිසා ඉතින් ඒක ගැන වැඩි සලකන්නේ නැතුව විනෝදෙන් කාලේ ගත කරනවා සමහර විට. වයසට ගියාම තමයි තේරෙන්නේ දැන් මේ දේවල් කරගන්න බෑ කියලා. ඉතින් ඒක හැමෝටම අත්විඳින්න වෙන දෙයක්. ඒ නිසා ඒව ගැනත් අපි කල්පනා කරන්න ඕනේ. ලෙඩ වෙන එකත් එහෙම තමයි. ලෙඩ වෙන තාක්කල් මම නම් ලෙඩ වෙන්නේ නැහැ කියන මට්ටමින් ඉන්නේ නේද? ලෙඩ වුණාම තමයි තේරෙන්නේ ඉතින් මේ වගේ පීඩාවක් දුකක් තියෙනවා කියලා. මරණයටපත් වීම ගැන ඉතින් අත්දැකීම් නැණි කට්ටියට. කියන්නේ කලින් ජීවිතවල අත්දැකීම් තිබුණාට අමතකයිනේ දැන්. නැත්තම් ඉතින් මිනිස්සයෝ මැරෙද්දි මිනිස්සු විතරක් නෙවෙයි වෙන සතෙක් වුණත් කොයිතරම් දුකක් විඳිනවද නේ? මේ මොහොතෙත් එහෙමයි. ස්වභාවික විදියට මරණයටපත් වුණා සෑහෙන දුකක් විඳින්න වෙනවා. හුස්ම ගන්න අමාරු වෙලා මම දකින්නේ ඇති මාළුවෝ එහෙම අර මැරෙන හැටි. බොහොම තනසිල්ලේ සුවසේ මැරෙනවද? හුස්ම ගන්න නැතුව අර මැරෙන්නේ. ඒත් එක්කම වෙන කාගේ හරි උපක්‍රමයකින් මැරෙන්න වුණා. කඩුවකින් බෙල්ල කපලා නැත්තම් ඒ වගේ මොනවා හරි දෙයකින් කොයිතරම් වේදනාවක් දුකක් විඳින්න වෙනවද? ඉතින් එහෙම මරණයටපත් වෙලා හරි දිගටම සැප විඳින තැනකම නම් උපදින්නේ කමක් නැහැ. එහෙම නැහැ. කොහේ ඉපදුනත් ආපහු එතනින්ම චුත වෙලා ආයෙ ඉන්න වෙනවා. දිව්‍ය ලෝකයක ගියත් හැමදාම එතන ඉන්න පුළුවන්. එහෙම ඉන්න ලැබෙන්නේ නැහැ. ඒතකොට ඒ තැන් වලින් චුත වෙද්දී ඊට වඩා වේදනයි. ඇයි මේ තරම් සම්පතක් දාලා යන්න වෙනවනේ කියලා දරා ගන්න බැරි වෙනවා. පැහැදිලි නේද? ඒක නිසා මේ මරණයටපත් වීම කියන එකත් දුකක්. ඒ වගේම අපායට ගියොත් ඉතින් ඒ ගැන විස්තර විදි අපි කියන්න යන්නේ නැහැ. ඉතින් ඒක පොඩ්ඩ දෙනෙක් අහලා විස්තර දන්න නිසා. ඉතින් මේ නිරය කියලා කියන්නේ මේ සැප සම්පත් නැති නිසා මේ අය නේද? අපාය කියලා කියන්නේ එහෙමයි. ඒ වගේ තැපයක් නැති නිසා අවීචි කියන වචනේ තේරුම එහෙම අහලා ඇති. ඒක දුක් අතර හිඩසන් නැති තරම් එක දිගටම දුක්ම පවතින නිසා. දැන් ටිකක් කෑම ටිකක් කාලා ඉන්න ඕන. Taman කැමති කැමති ආහාර ගන්න. එහෙම අවස්ථාවක් ලැබෙයිද? අර්ථ කීපයක් කීපයකින් කියනවා. අවීචි කියන එකේ සත්වයින්ගෙන් අතරක් නැහැ. දුක් වේදනාවන්ගේ අතරක් නැහැ. ඒ වගේම අර ගිනි දැල්ලේ අතරක් නැහැ. දැන් ගින්දරේ උඩ කොටස ගත්තොත් ඒකේ දැලි දැල්ලවල් කීපයක් තියෙනවනේ. ඒ වගේ දැන් මැද කොටස ගත්තොත් ගින්නේ මැද එහෙම දැල්ලවල් නැහැ. සම්පූර්ණ තනිකරම ගින්දර. ඒ වගේ තමයි අවීචිය කියන්නේ. එදිනේ කලින් ඉඳලා තියෙනවා දැන් අමතක වුණාට හැමෝම එකනම් හරියටම කියන්න දන්නේ නේද? තැන් විටකේ ඉන්ද්‍රියන් අක්‍රිය වුණාට වේදනාව ටිකක් දැනිලා ටික වෙලාවක් ඉඳලා මරණා වෙන්නත් පුළුවන්. ඒ ගමම්ම සම්පූර්ණයම අක්‍රිය වෙනවද කියන එක හොයලා බලන්න ඕන. මාත් ඒකගෙන දන්නේ නැහැ.
කියන
අපවිත්‍ර මේ කැරිනවා මම අහලා නම් නෑ හරියට දන්නේ මං හිතන්නේ කැවිල් නම් නැද්ද
දාස් පොඩි පොඩි මේකට
නෑ
මල්ලක වගේ නැති
ඉදානි ආහාර ගවෙtti දුක්ඛා කවුද ඒක කියන්නේ තේරුම දේවතාවස් මං කියනවා ඒක දෙයිනවද දැන් තව ටිකකින් දෙන්නව නේද ඉඳානේ නොවලඳා හිටියත් ඒත් අමාරුයි වෙලිපුර වේලඳුවත් අමාරුයි ඒක හොයාගන්නත් ඉතින් අමාරුයි නේද නිකම් හිටියට ලැබෙන්නේ නැහැ පින්ඩපාත යන්න වෙනවා ඉතින් ඒකත් දුකක් නේද ඉතින් දැන් බඩගින්නක් නොදැනීම දෙවනා නම් ඊට වඩා හොඳ නැද්ද ඉතින් හොඳයි අතීත සංසාර දුකේ ජීව කල්පනා කරලා බලන්න ඕනේ ඉතින් අතීතයේ නොවිඳපු දුකක් නැති තරමට නේද හැම අපායකම ඉඳලා තියෙනවා තිරිසන්ගත සත්තු වෙලා ප්‍රේතයෝ වෙලා ඒ හිටපු අවස්ථා ඉතින් ඔය තිරිසන්ගත සත්තු විඳින්න දුකම අපිට හැටම පේනවනේ නේද කොහොමද අර ලෙඩක් එහෙම හැදුනම අර හැමේ රෝග එහෙම බල්ලොන්ට හැදුනම නේද කොයිතරම් දුකක් විඳිනවද ඒ වගේ අපිට වෙලාම නැද්ද සසරේ ඕන තරම් ඉතින් දිගට හිටියොත් ඒවට පත් වෙන්නේම නැද්ද පත් වෙන්නත් එක දැන් නියත විවරණ ලැබපු බෝසතාණන් වහන්සේටත් තිරිසන් අපාය ඉපදෙන්න උනාද නැද්ද අපායවල වල ඉපදෙන්න උනාද නැද්ද අසුපත් නිරේවල් හරි ඒවත් අපාය නේද අසුපත් නිරේවල් වල හරි උපදින්න උනා අපි ගැන කතාව කා නේද නිසා ඉතින් ඒ ගැන කල්පනා කරන්න ඕන අනාගතයේ එතකොට මේ ඊ යම් තාවර තත්ත්වයක් හදාගත්තේ නැත්නම් ඒවා ආපහු අපිට අත්විඳින්න වෙනවා අතීතේ වුණ එක නම් දැන් ඉවරයි කියලා හිතමුකෝ අනාගතයේ ඒ දේවල් වලට මුහුණ දෙන්න වෙනවා ඒ නිසා ඉතින් ඒව ගැන කල්පනා කරලා ටිකක් උත්සාහයේ උනන්දුව හදා ගන්න ඕන කල්පනා කරන්න ඕන හැමෝම නේද දවසකට වෙලාවක් හරි වෙන් කරගෙන ඒ ටික කල්පනා කරන්න ඕන කලින් දවසේත් අපි මතක් කරේ දැන් දසු ධම්ම සූත්‍රයේ වුණා ඒව අපි කල්පනා කරන්න ඕන සජ්ජායනේ නෙවෙයි කල්පනා කරන්න ඕන ඉතින් හොඳට විවේකී අරගෙන ඒ ටික වෙලාවක් කල්පනා කරන්න ඕන ඒ වර්තමාන ජීවිතේ පවස්සන් ඉතින් දුකක් විඳිනවා. කාටෝ හන්තේක තියෙනවා. වර්තමාන ස්කන්ධ දුක් කියන එක රහතන් වහන්සේට තියෙනවා. ඒක නිසා අර උපාදානියක් ඇති වෙන්නේ නැති නිසා එහෙම පීඩාවක් නැහැ. වෙනස් වුණා කියලා තින් මහත්තුලට පීඩාවක් නැහැ නේ. උපාදානියක් නැති නිසා. නමුත් ඒ ස්කන්ධ පැවැත්ීමේ දුක කියන එක තියෙනවා. කායික දුක් වේදනා දැනෙනවා. නේද? මානසික දුක් වේදනා ඉදින් දෝමනස පහළ වෙන්නේ. කායික දුක් වේදනා දැනෙනවා. නේද? ඒක නිසා ඉතින් අපි උත්සාහවත් වෙමු. පුළුවන් තරම් ඉතින් මේ හිත සැහැල්ලුවෙන් තියාගෙන එවිට ජීවිතේ ඉතින් අවසන් වෙන මොහොත දක්වා සීලයක් ගුණයක් හොඳට ශක්තිමත් පුරාගෙන තමන්ගේ පුළුවන් තරම් උපරිමයෙන් නිවුණු ජීවිතයක් ඇති කරගන්න කෙලෙත් අඩු කරගෙන ඉතින් මේකෙන් ආශිර්වාද හැමෝටම බොහොම පහසුවෙන් ඒ අධ්‍යාපන කටයුතු සාර්ථකව සිද්ධ කරගෙන බොහොම ශක්තිමත් සීලය ආරක්ෂා කරගෙන සමාධි භාවනා විදර්ශනා භාවනා බොහොම ශක්තිමත්ව සිද්ධ කරගෙන ඉක්මනින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න හැමෝටම හැම පහසු විහරණයක්ම සැරසේවා කියලා ප්‍රාර්ථනා කරනවා.